ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
ජය පරාජය මැදින් ගලා යන සද්දින කෙළිබිලේ උණුසුම.
SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
අයිබෝවන් SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් සිකුරාදා දිනේ සුපුරුදු වේලාවට අපි අදත් හමු වෙනවා. අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දිය තරඟ සංචාරයේ වෙතයි. තරඟාවලියේ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වීමට නියමිතයි. පළමු තරඟයේ පැවැත්වෙන්නේ මොහාලිහිදී. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරන්නේ දිමුත් කරුණාරත්නයි. ලහිරු තිරිමාන්න කලකට පසුව නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වී සිටිනවා. ධනංජයද සිල්වා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරන්නේ. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් නැවත වතාවක් ටෙස්ට් කණ්ඩායමට එක් වී සිටිනවා. ඒ වගේම සුරංග ලක්මාල් මේ සහභාගී වන්නේ තමන්ගේ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහායි. මේ අතරතුර මහේෂ් තීක්ෂණ සහ වනිදු හසරංග ආබාධිත තත්ත්වයන් නිසාවෙන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන්ට මේ ක්‍රිකට් තරඟාවලිය අහිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ. මේ අතරතුර මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටියේ මේ තරඟාවලියේ එක් තරඟයක් හෝ ජයග්‍රහණය කිරීම තමන්ගේ එකම බලාපොරොත්තුව බවයි. ශ්‍රී ලංකාව තවමත් ඉන්දියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් ජයග්‍රහණය කරන්නට සමත් වී නැහැ. වසර 40ක් වන ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ අද දිනේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ තමන්ගේ 300 වන ටෙස්ට් ක්‍රිකට් තරඟයටයි. මේ අතරතුර මේ තරඟාවලිය පැවැත්වෙන්නේ ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට සමගාමීවයි. ශ්‍රී ලංකාව මෙතෙක් ඉන් තරඟ දෙකකට සහභාගී වී එම තරඟ දෙකම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නටත් සමත් වී තිබෙනවා. මේ අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙකු ලෙස අවිෂ්ක ගුණවර්ධන කණ්ඩායම සමගින් එක් වී සිටිනවා මේ ටෙස්ට් තරඟ දෙක සඳහා පමණක්. ඔහු පසුගියදා මොහාලි බලාපිටත් ගියා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින්. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් මේ තරඟයේ අතිශයින්ම තීරණාත්මකයි. තවත් ලකුණු 24ක් පමණයි අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර සිව්වන ස්ථානයට පත්වන්නට. මේ වන විට ඔහු ලකුණු 6338ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඉන්දියාව පැත්තෙනුත් අද තරඟයේ ඉතාමත්ම විශේෂත්වයක් ගන්නවා. ඒ තමයි ඉන්දියාවේ හිටපු නායක විරාට් කොහලි අද සහභාගී වන්නේ තමන්ගේ සියවන ටෙස්ට් ක්‍රිකට් තරඟයටයි. මේ නිසාවෙන් මොහාලි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක සහභාගීත්වය 50%ක් දක්වා ලබා දීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව දෙරටටම ඉතාමත්ම තීරණාත්මක තරඟයක් අද මොහාලි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. අපි මීළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිමාවට පත් වූ තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලිය වෙතයි. මේ තරඟාවලිය 3:0 ලෙස ඉතාමත්ම පහසුවෙන් ජයග්‍රහණය කරන්නට ඉන්දියාව සමත් වුණා. තුන්වන සහ අවසන් තරඟයත් කඩලු 6කින් ජයග්‍රහණය කරන්නට ඉන්දියාව සමත් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක තුන්වන තරඟයේදී පන්දු 38කින් ලකුණු 74ක් සහ දෙවන තරඟයේදී පන්දු 19කින් ලකුණු 47ක් ලබා ගන්නට සමත් වුණා. ඔහුගේ මේ පිතිකරන රටාව නිසාවෙන් ඔහුව මෙවර IPL තරඟාවලිය සඳහා කිසිදු කණ්ඩායමක් තෝරා නොගත්තේ මන්ද යන කාරණාව පිළිබඳව ඉන්දීය ක්‍රිකට් විචාරකයන් විමතිය පළ කර තිබුණු බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණක්. මේ අලුත් පන්නේ T20 තරඟ රටාව තවමත් ශ්‍රී ලංකාව අවබෝධ කරගෙන නොමැති බව තමයි මේ තරඟාවලිය පුරාවටම දක්නට ලැබුණේ. ඉන්දියාව මේ ජයග්‍රහණයත් සමගින් අඛණ්ඩවම T20 තරඟ ජයග්‍රහණ 12ක් වාර්තා කරන්නට සමත් වුණා. ශ්‍රී ලංකාව මේ තරඟාවලියට සහභාගී වුණේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවෙකු නොමැතිව, නිත්‍ය වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු නොමැතිව, නිත්‍ය පිතිකරන පුහුණුකරුවෙකු වගේම නිත්‍ය පන්දු රැකීමේ පුහුණුකරුවෙකුත් නොමැතිවයි. මේ සියල්ලේම ප්‍රතිඵල තමයි මේ තරඟ තුන පුරාවටම අපට දක්නට ලැබුණේ. ඒ වගේම ශ්‍රී ලංකාව මේ ලැබූ පරාජයත් සමගින් ඉතිහාසයේ පුරාවටම T20 තරඟ 82ක් පරාජයට පත් වී තිබෙනවා. ඒ අනුව ලෝකයේ වැඩිම T20 පරාජයන් සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. කෙසේ වෙතත් මේ තරඟාවලියේදී දක්නට ලැබුණු එකම සුබවාදී කරුණ බවට පත් වුණේ අවසන් පන්දු අර පහ තුළ ශ්‍රී ලංකාව ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගන්නට සමත් වීමයි. දෙවන තරඟයේදී ලකුණු 80ක් ලබා ගන්නට සමත් වුණා. තුන්වන තරඟයේදී ලකුණු 68ක් ලබා ගන්නට සමත් වුණා ශ්‍රී ලංකාව. කෙසේ වෙතත් තරඟයේ 6වන පන්දු වාරයේ සිට 15වන පන්දු වාරයේ අතරතුර වේගවත් පිතිකරුවෙකු නොමැති වීමේ අඩුව මේ තරඟාවලියේ පුරාවටම ශ්‍රී ලංකාව පාර්ශවයෙන් දක්නට ලැබුණා. කෙසේ වෙතත් තරඟාවලියේ නිමාවත් සමගින් පැතුම් නිසංක ICC T20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 9වන ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණෙන්නට සමත් වී තිබෙනවා. ඉන්දියා හිටපු නායක විරාට් කොහලි එම ශ්‍රේණිගත කිරීමේ 15 වන ස්ථානය දක්වා පසුබැස තිබෙන බවත් මේ නවතම ශ්‍රේණිගත කිරීමේ දක්නට ලැබුණා. මේ අතරතුර T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමවල ප්‍රථම ස්ථානයේ සිටි ශ්‍රී ලංකාවේ වනිදු හසරංග 6 වන ස්ථානය දක්වා පහතට පැමිණ තිබෙනවා. ඔහුට මේ T20 තරඟාවලිය අහිමි වීම නිසාවෙන් කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ශ්‍රී ලංකා තේරීම් කමිටුව දැඩි ලෙස විවේචනය කරන තත්වයකට පත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව අවසන් T20 තරඟ 28 තරඟ 9ක් පමණ ජයග්‍රහණය කර තිබෙන්නේ තරඟ 19ක් පරාජයට පත් වී තිබෙනවා. මේ අතරතුර ටෙස්ට් තරඟ, එක් දින ජාත්‍යන්තර තරඟ වගේම T20 තරඟවලදී නවක ක්‍රීඩකින් 88 දෙනෙකු අත්හදා බලා තිබෙනවා. මේ තත්වය පිළිබඳවත් දැඩි විවේචන එල්ල වෙමින් තිබෙනවා. මේ කරුණු කාරණා මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කරන්නේ තවත් මාස 7කට අඩු කාලයක් පමණයි ඉතිරිව තිබෙන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා. ඒ සඳහා තවමත් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් නිසි සූදානමක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ අතරතුර වසර 25කට පසුව ශ්‍රී ලංකාව නොමැතිව කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද නවසීලන්තයේදී ආරම්භ වනවා කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන්. SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අපි මීළඟට අවධානය යොමු කරන්නේ පසුගියදා ආබාධයකට ලක්වුණු අවිෂ්ක ප්‍රනාන්දුගේ ආබාධිත තත්ත්වය පිළිබඳවයි. ඔහුගේ දකුණු පාදයේ ධනහිසේ ශල්‍යකර්මයකට ලක් කෙරුණා ඔස්ට්‍රේලියාවේදී. එම ශල්‍යකර්මය සාර්ථකව සිදු කර තිබෙන බව වෛද්‍ය මහාචාර්ය අර්දුනද සිල්වා මහතා සඳහන් කරනවා. මේ ශල්‍යකර්මය සිදු කර තිබෙන්නේ ඔස්ට්‍රේලියානු වෛද්‍ය ඩේවිඩ් යං විසින් මීට පෙර ලසිත් මාලිංගගේ වගේම රංගන හේරත්ගේ ධනහිසේ ආබාධ සඳහා සාර්ථකව ශල්‍ය කර්ම සිදු කළේ මේ වෛද්‍යවරයා විසින්. කෙසේ වෙතත් අවිෂ්ක ප්‍රනාන්දුට සති 3ක කාලයක් විවේක ගැනීමට සිදුවනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම මාස 6ක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවන බව තමයි වාර්තා වන්නේ. මේ අතරතුර අප පසුගිය දිනවලදී සඳහන් කළා බානුක රාජපක්ෂගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ඔහු මේ වන විට මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම වගේම ස්කින් ෆෝල් ලෙවල් එක අවශ්‍ය මට්ටමට ලබා ගැනීම උදෙසා කටයුතු කරමින් සිටිනවා. මෙහිදී සඳහන් කරන්නට ඕනේ ස්කින් ෆෝල් ලෙවල් එක කියලා හඳුන්වන්නේ යම් කිසි පුද්ගලයෙකුගේ ශරීරයේ තිබෙන්නා වූ මේද ප්‍රමාණය මිනුම් කරන ආකාරයක්. මෙහිදී ක්‍රීඩකයෙකු සඳහා, ක්‍රිකට් ක්‍රීඩකයෙකු සඳහා එය 80ක් ලෙස සඳහන් විය යුතු බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිසාධන මට්ටමේ දැක්වෙන්නේ. ඒ අනුව මේ වන විට බානුක රාජපක්ෂගේ ඒ මට්ටම 100ක් ලෙසයි වාර්තා වන්නේ. ඒ අනුව එය 80 දක්වා අඩු කර ගැනීමට වෛද්‍ය නිර්දේශ අනුව ඔහු ව්‍යායාම්වල සහ අවශ්‍ය ආහාර පාලනය සිදු කරන බවයි මේ වන විට වාර්තා වන්නේ. ඒ අනුව වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරන්නේ ඉතාමත්ම කෙටි කාලෙකින් නැවත වතාවක් බානුක රාජපක්ෂට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට හැකියාව ලැබෙන බවයි. SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අපි මීළඟට අවධානය යොමු කරන්නේ සිංගප්පූරුවේදී පැවැත්වුණු බරයිසිලීමේ තරඟාවලිය වෙතයි. මෙහිදී ශ්‍රී ලංකාව සමත් වුණා රන් පදක්කම් 4ක් හිමි කරගන්නට. උෂාන් චාරුක සමත් වුණා කිලෝග්‍රෑම් 109 බරපන්තියෙන් රන් පදක්කම හිමි කරගන්නට. ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 73 බරපන්තියේ රන් පදක්කම හිමි කරගත්තා. චතුරංග ලක්මාල් කිලෝග්‍රෑම් 67 බරපන්තියේ රන් පදක්කම හිමි කරගත් අතර කාන්තා ඉසව්වන්ගෙන් ශ්‍රීමාලි සමරකෝන් කිලෝග්‍රෑම් 49 ඉසව්වේ රන් පදක්කම හිමි කරගන්නට සමත් වුණා. ඒ අනුව මේ පදක්කම් හිමි කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාම පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා. SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අපි මීළඟට අවධානය යොමු කරන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටියේ සුවිශේෂී තොරතුරු කිහිපයක් වෙතයි. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වසර 24කට පසුව මේ වන විට පාකිස්තානයේ තරඟ සංචාරයක් සඳහා එක් වී සිටිනවා. තරඟාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අද දිනේදී ආරම්භ වීමට නියමිතයි රාවල්පින්ඩිහිදී. ඉන් අනතුරුව දෙවන තරඟය මාර්තු 12 වනදා කරච්චිහිදී ආරම්භ වනවා. තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය මාර්තු 21 වනදා ලාහෝරිහිදී ආරම්භ වීමට නියමිතයි. මේ තරඟාවලියේදී පාකිස්තානු කණ්ඩායමේ නායකයා ලෙස බබර් අසම් කටයුතු කරනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ නායකයා ලෙස කටයුතු කරන්නේ පැට් කමින්ස්. මෙහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම සඳහා ඉතා ඉහළ ආරක්ෂාවක් සපයා තිබෙන බව පාකිස්තානු බලධාරීන් සඳහන් කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකේය සම්භවයක් සහිත ක්‍රීඩකයෙකු වන ඇෂ්ටන් අගර් වෙත මරණ තර්ජන එල්ල කරමින් කෙටි පණිවිඩයක් ලැබී ඇති බවට තොරතුරු වාර්තා වුණා පසුගියදා මාධ්‍ය ඔස්සේ. එය අවදානම් රහිත බවට මේ වන විට පාකිස්තානු ආරක්ෂක බලධාරීන් තහවුරු කර තිබෙනවා. ඒ අනුව කිසිදු බාධාවකින් තොරව මේ ටෙස්ට් ක්‍රිකට් තරඟාව ලිය පැවැත්වෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ. මීට පෙරත් නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ තරඟ සංචාරයකට එක් වූ අවස්ථාවේ මෙවැනිම කෙටි පණිවිඩ ඔස්සේ තර්ජන එල්ල වුණා. එම තරඟාවලිය අතරමැද නවතා දමා නවසීලන්තය නැවතත් සිය රට බලා පිටත්ව ගියා. ඒ අනුව එවැනි අවදානමක් මේ තරඟාවලියට එල්ල වී නැති බවයි පාකිස්තානු බලධාරීන් සඳහන් කරන්නේ. අපි මීළඟට අවධානය යොමු කරන්නේ ෆෝමිලාවන් තරඟ තොරතුරක් වෙතයි. මෙවර ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී ෆෝමිලාවන් තරඟයේ පැවැත්වීමට නියමිතයි එළඹෙන අප්‍රේල් 10 වනදා මේ තරඟයට අදාළ සියලුම ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් වීමට නියමිත බවයි මේ වන විට තරඟ සංවිධායකින් සඳහන් කරන්නේ. ඒ අනුව වසර 26ක් වන මෙල්බර්න් තරඟාවලි ඉතිහාසයේ පළමු වතාවටයි ප්‍රවේශ පත්‍ර සියල්ලම විකිණී අවසන් වීමට නියමිත වන්නේ. ඒ වගේම තරඟාවලියේ අවසන් මහා තරඟයේ පැවැත්වෙන දිනට පෙර පැවැත්වෙන පුහුණු තරඟ සහ කාලගණනය කිරීමේ තරඟ සඳහාත් අදාළ ප්‍රවේශ පත්‍ර 130,000ක් පමණ මේ වන විට විකිණී අවසන් බවයි තරඟ සංවිධායකින් සඳහන් කරන්නේ. ඒ අනුව සමස්ත දින 4 පුරාවටම ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් යුතුව මේ තරඟයේ පැවැත්වීමට හැකියාව ලැබෙන බවයි ඔස්ට්‍රේලියානු ෆෝමියුලා 1 තරඟ සංවිධායකින් සඳහන් කරන්නේ. මෙවර ෆෝමියුලා 1 තරඟාවලිය සඳහා අදියර 22ක් පැවැත්වෙනවා. පළමු අදියර එළඹෙන මාර්තු 18 වනදා බහරෙන්හිදී ආරම්භ වන්නට නියමිත වන්නේ. අවසන් අදියර නොවැම්බර් 18 වනදා අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අදට අප සමුගන්නටයි සූදානම් වන්නේ. හමුවෙමු ලබන සිකුරාදා සුපුරුදු වේලාවට. එතෙක් ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහී සතියක්.
ජය පරාජය මැදින් ගලා යන සද්දින කෙළිබිමේ උණුසුම.
SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.